ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, මං හිතන්නේ හතරවෙනි ශ්‍රේණියේ දරුවෝ දැන් ගොඩාක් දේවල් දන්නම ඔයාලගේ විෂය නිර්දේශේ සම්බන්ධව. ඒ කියන්නේ ඔයාලගේ ගණිතය, පරිසරය, ඔබස වගේ විෂයන් වල ගොඩක් කොටස් අපි පාඩම් විදිහට ඔයාලට ගෙනාවා. මං අද ඉදිරිපත් කරන්නේ මම මේ අවුරුද්ද ඉදිරිපත් කරන අන්තිම පාඩම. මම හිතුවා ඔයාලට මේ පාඩම විෂයන් තුනම සම්බන්ධ කරලා දෙන්න ඕන කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගව දැන් පැන්සල, පොත්ක, මකන කෑල්ල ඇති. ඉස්සෙල්ලා මම බලාපොරොත්තු වෙනවා ගණන් ටිකක් හදන්න ඔයාලත් එක්ක. ලියා ගන්න. මේව සරල ගැටලු. පළවෙනි එක, එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 90කි. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 90කි. සංඛ්‍යා තුන මොනවාද? එන සංඛ්‍යා තුන අපිට දැන් හොයන්න වෙනවා. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 90කි. සංඛ්‍යා තුන මොනවාද? දැන් අපි 3යිනේ. 90 3න් බෙදුවොත් එහෙම එනවා 30ක්. ඒකට 30ත් කියන්න බෑනේ. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් 30ට අඩු එක ගත්ත 29. 29යි 30යි 31යි. දැන් 31 එක 29ට එකතු කළාම 30 වෙනවා. එතකොට 30 යව තුන තමයි එන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ 29 30 31. දැන් ඔයාලට මං හිතන මේ ගන්න පුළුවන්. දැන් මං තව එකක් දෙනවා, මේක ඔයාලා හදන්න ඕනේ. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව, හරි ඉස්සෙල්ලා කියපු ටිකමයි. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 150කි. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 150කි. සංඛ්‍යා තුන මොනවාද? දැන් ඔයාලා කරන්න ඕනේ දේ දන්නවා. ඉක්මනින් හදන්න, මම කතා කළාට කමක් නැහැ. 150යි සංඛ්‍යා තුන එකතුව එක ළඟ තියෙන්න ඕනේ. බෙදීම පුළුවන්. හරි, බලමු අපි හරිද කියලා. ඉස්සෙල්ලම කළේ 150 තුනෙන් බෙදුවා. පිළිතුරු විදිහට ලැබුණා 50ක්. මං හිතනවා ඔයාලා හරි කියලා. ඉතින් දුවේ පුතේ 50 ආවනම් දැන් ඉස්සෙල්ලා ගානේ වගේ කරන්න එපා. එහෙනම් 50ට අඩු 1යි, 50ට වැඩි 1යි. 49 50 51. සංඛ්‍යා තුන හැමමයි අර විදිහටම එන්නේ. දැන් ඒක තව චුට්ටක් වැඩි කරලා ඊජාති චුට්ටක් ලොකු ගණක් හදන්න හදන්නේ. ලියා ගන්න. එක ළඟ පිහිටි සංඛ්‍යා පහක එකතුව. සංඛ්‍යා පහක එකතුව 200යි. එක ළඟ පිහිටි සංඛ්‍යා පහක එකතුව 200යි. සංඛ්‍යා පහ මොනවාද? දැන් ඔයාලා දන්නව කරන්න ඕන වැඩේ. හදන්න බලන්න. ඉස්සෙල්ලා මැද සංඛ්‍යා හොයාගන්න පුළුවන්. මැද සංඛ්‍යා හොයාගෙන හදන්න. අපි බලමු හරිද කියලා. 200 පහෙන් බෙදුවා. පිළිතුර විදිහට ලැබෙනවා 40. 40ව 5ක් 200. එහෙනම් මැද්දෙන් 40 ලියාගත්තා. එතකොට 40ට අඩු 1 39, වැඩි 1 41. එතකොට දෙපැත්ත එකතු කළාම 40 වෙනවා. සංඛ්‍යා පහක්නේ. ඒ නිසා එහෙනම් 38 42 විදිහට දෙපැත්තේ සංඛ්‍යා ටිකත් ගන්න පුළුවන්. එතකොට සංඛ්‍යා පහ ලැබුණා ඇති. මං හිතනවා ඔයාලා හරි ඇති කියලා. 38 39 40 41 හතලිස් දෙක තමා සංඛ්‍යා ටික. දැන් ඒ වර්ගී ගණන් තුනක් අපි හැදුවා. මම එච්චර ඒ වර්ගෙන් හදන්නේ. දැන් මම බලාපොරොත්තු වෙන වෙනත් ගණනක් දෙන්න. දැන් ඒක ලියා ගන්න. පෑන් තුනක මිල රුපියල් 70කි. පෑන් තුනක මිල රුපියල් 70කි. පෑන් දෙකක මිල සමානයි. පෑන් දෙකක මිල සමානයි. පෑන් තුනක මිල රුපියල් 70යි. පෑන් දෙකක මිල සමානයි. අනෙක් පෑන එම මිලට වඩා රුපියල් 10ක් වැඩි. අනෙක් පෑන ඒ එක පෑනක මිලට වඩා රුපියල් 10ක් වැඩි. පෑන් තුනක මිල රුපියල් 70කි. පෑන් දෙකක මිල සමානයි. අනෙක් පෑන ඒ එකක මිලට වඩා රුපියල් 10ක් වැඩි. පෑන්වල වටිනාකම් කෙසේද? පෑන්වල වටිනාකම් කෙසේද? පෑන්වල ගාණ කීයද කියලා තමයි අහන්නේ. දැන් රුපියල් 70 උනේ පෑන් තුන. ඔයාලට මතක් වෙනවා දැන් ඉස්සෙල්ලා ගාන. ඒ වුණාට එහෙම නෙමෙයි මේක හදන්නේ. පෑන් තුන තුනේ මිල ගන්නකොට දෙකක් සමානයි, එකක් රුපියල් 10ක් වැඩි. ඒ නිසා ඉස්සෙල්ලම කරන්නේ රුපියල් 70න් 10ක් අඩු කරනවා. මං හිතනවා ඔයාලා හදලා ඇති කියලා. එතකොට එනවා 60. 60 බෙදෙනවා 3. එතකොට ලැබෙනවා පිළිතුර විදිහට 20ක්. එහෙනම් රුපියල් 20 පෑන් දෙකයි ඊළඟ 20 10ක් එකතු කළාම රුපියල් 30 පෑන් එකයි. පෑන් වල වටිනාකම තමයි රුපියල් 30 පෑන් 20 පෑන් දෙකක් හා රුපියල් 30 පෑනක් විදිහට. ඊළඟ එක ලියා ගන්න. ගමනකින් කිලෝමීටර 20ක්. ගමනකින් කිලෝමීටර 20ක්. KM දැම්මම හරි. බසයෙන් ගමන් කළ තාත්තා. ගමනකින් කිලෝමීටර 20ක්. බසයෙන් ගමන් කළ තාත්තා. ඉතුරු 4න් 3 දුර. ඉතුරු දුර 4න් 3. දුම්බියෙන් ගමන් කළේය. ගමනකින් කිලෝමීටර 20ක් බසයෙන් ගමන් කළ තාත්තා ඉතුරු දුර 4න් 3 දුම්රියෙන් ගමන් කළේය. ගමනේ මුළු දුර කොපමණද? ගමනේ මුළු දුර කොපමණද? තාත්තා බසයෙන් ගමන් කළේ කිලෝමීටර 20යි. ඉතුරු දුර තමයි 4න් 3ක්. එහෙනම් සම්පූර්ණ රවුමක් ඇඳලා 4ට බෙදන්න. රවුමක් ඇඳලා වෘත්තයක් 4ට බෙදුවා. එතකොට එනවා කොටස් 4ක්. ඒ 4න් කෑලි 3ක් පාට කරන්න. ඒ 3 තමයි දුම්රියෙන් ගිය දුර. රවුමක් ඇඳලා 4ට බෙදුවා, කෑලි 3ක් පාට කළා. හැබැයි එක කෑල්ලක් දීලා තියෙන දුර කොච්චරද කියලා. ඒ තියෙන කිලෝමීටර 20යි. එහෙනම් 4ට සමානව බෙදූ නිසා 20 කෑලි 4ක් එනවා. එහෙම තමයි ලේසි හදන්න. එතකොට ගමනේ මුළු දුර වෙනවා කිලෝමීටර 80ක්. 20 කෑලි 4යි. ඊළඟාන ඉදමකින් 5න් 1ක්. ඉදමකින් 5න් 2ක්. ඉදමකින් 5න් 2ක ප්‍රමාණය. 5කට බෙදලා කොටස් 2ක ප්‍රමාණය. ඊටමකින් 5න් 2ක් එළවලු අවා තිබූ අතර. 5න් 2ක කොටසේ එවල තිබුණේ එළවලු. එම ප්‍රමාණය අක්කර භාගයකි. එළවලු අවා තිබුණ ප්‍රමාණය අක්කර භාගයකි. ඊටමකින් 5න් 2ක් එළවලු අවා තිබූ අතර එම ප්‍රමාණය අක්කර භාගයකි. ඉතුරු කොටසේ V වගා කර තිබුණි. ඉතුරු කොටසේ වී වගා කර තිබුණි. වී වගා කළ කොටස කොපමණද? වී වගා කළ කොටස කොපමණද? ඉඩමකින් පහෙන් දෙකක් එළවලු වවා තිබූ අතර එම ප්‍රමාණය අක්කර භාගයකි. ඉතුරු කොටසේ වී වගා කර තිබුණි. වී වගා කළ කොටස කොපමණද කියලා තමයි අහන්නේ. අපි බලමු. උත්සාහ කරන්න බලන්න හදන්න. දැන් ඉස්සෙල්ලා වගේ රවුමක් ඇඳ ගන්නත් පුළුවන්. කොටුල් පොත්තේ කොටු පහක පේලියක් ඇඳ ගන්නත් පුළුවන්. කොටු පහක පේලියක් ඇඳගත්තොත් ලේසියි මේක පහෙන් බෙදෙන නිසා. මේ කොටු පහෙන් දෙකක් පාට කරන්න. කොටු පහෙන් දෙකක් පාට කරන්න. එතකොට ඒ තමයි එළවලු වගා තිබෙන ප්‍රමාණය. ඒ කොටු දෙක අක්කර භාගයක් කියලා තියෙනවා. එතකොට මේකේ තව කොටු තුනක් පාට කරලා නැහැ. මම හිතනවා දරුවෝ දැන් හදන්න පුළුවන් පටන් අරන් ඇති හදපු නැති අය. කොටු පහක් පාට කළා, කොටු පහක් ඇඳලා, ඇඳලා කොටු දෙකක් පාට කරා. තව කොටු තුනක් ඉතුරු තියෙනවා. එතකොට කොටු දෙක තමයි අක්කර භාගය. එහෙනම් එක කොටුවක් කීයද? අක්කර කාලයි. එහෙනම් අක්කර කාලේව තියෙනවා පහක්. කාලයි කාලයි භාගයයිනේ. තව කාලක් එකතු කරාම තුන් කාලයිනේ. ඒතකොට තව කාලක් එකතු කළාම සම්පූර්ණ එකයි. ඒ කියන්නේ අක්කර එකයි. තව එකක් තියෙනවා. ඒක කාලක්. එහෙනම් අක්කර 1යි 4න් එකක් විදිහට පිළිතුර ඇවිල්ලා ඇති. අක්කර 1යි 4න් එකක් තමයි පිළිතුර විදිහට වෙන්නේ. මේව ගණන් හදලා පුරුදු වෙන්න විශේෂයෙන් රවුමක් ඇඳ ගන්න සමානව බෙදන්න පුළුවන් නම් නැත්නම් කොටු ගහගත්තත් හදන්න පහසු වෙනවා. ඔයාලට මම පහසු ගානක් දෙන්නේ මේ ගාන. ආරෝහණ ක්‍රමයට සකස් කරන්න. ඔයාලා දන්නවනේ තුනේ පන්ති ඉඳලා අපි හදලා තියෙනවා ආරෝහණ ක්‍රමයට හදන හැටි. ආරෝහණ ක්‍රමයට සකස් කරන්න තියෙන සංඛ්‍යා හතරක්. ඉලක්කම් හතරේ සංඛ්‍යා. 7563. පළවෙනි එක 7563. කොමාවක් දාන්න 3567. කොමාවක් දාන්න 6753. ඊළඟ සංඛ්‍යාව 5673. මම නැවතත් කියනවා බලා ගන්න හරිද කියලා. 7563. 3567. 6753. 5673. එකම ඉලක්කම් ටික තමයි කරකවල හදලා තියෙන්නේ. දැන් ආරෝහණ ක්‍රමයට හදනකොට ඉස්සෙල්ලාම බලනවා අපි මුල ඉලක්කම මොකද්ද කියලා. ඒ සංඛ්‍යාවේ මුල ඉලක්කම. එතකොට අඩුම ඉලක්කම විදිහට තියෙන්නේ 3. ඒ නිසා පළවෙනි එක වෙන්නේ ඔයාලා ලියලා ඇති 3567. ඊළඟට තියෙන්නේ 5673. පහෙන් පටන් ගන්න එක. එහෙනම් 5673 දෙවෙනි එක. ඊට වැඩි එක තමයි 6853. ඊට වැඩි එක තමයි 7563 විදිහට සංඛ්‍යා ටික එනවා. දැන් බලමු 3567, 5673, 6753, 7563 තමයි මේ සංඛ්‍යා ටික. ඊළඟ අටවෙනි ගානත් පහසුයි. ඇඳගන්න ඉක්මනින් කොටුවක්. කොටුව ඇතුළේ ලියන්න 7යි 3යි 0.5. දැන් මේකෙන් අහනවා 7යි 3යි 0.5නේ තියෙන්නේ. සෑදිය හැකි විශාලම සංඛ්‍යාව කීයද? මේ ඉලක්කම් වලින් සෑදිය හැකි විශාලම සංඛ්‍යාව කීයද? ඒක ඔයාලා දන්නවා. ලොකු මේකෙන් ඉඳලා ලියාගෙන යනවා. 7530. ඊළඟට අහනවා සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව කීයද? ඔන්න මෙතනදී නම් අපේ දුවල පුතා සමහරු වරද්ද ගන්නවා. මොකද මේ ඒකල කුඩාම කිව්ව ගමන් බිංදුව ඉස්සර වෙලා ලියනවා. එහෙම ලිව්වොත් වැරදි. එතකොට එන්නේ බිංදුව දෙවනියට. ඊළඟට කුඩාම සංඛ්‍යාව තමයි අපි ලියන්නේ ඉස්සර වෙලා. එතකොට 3 බිංදුව 5 7 3057. දැන් අහනවා ඊළඟ එක විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව විශාල සංඛ්‍යාව හා කුඩා සංඛ්‍යාව එකතු කළ විට පිළිතුර කීයද? දැන් අපි විශාල සංඛ්‍යාවත් හෙව්වා කුඩාම සංඛ්‍යාවත් හෙව්වා. දැන් ඔයාලා එකතු කරගන්න මම පිළිතුර කියන්නේ. ඒක පුළුවන්. හතරවෙනි කොටසේ ගානම ඊළඟ හතරවෙනි කොටස විදියට අහනවා විශාල සංඛ්‍යාවෙන් කුඩාම සංඛ්‍යාව අඩු කළ විට පිළිතුර කීයද? ඒකත් පුළුවන්. විශාල සංඛ්‍යාව ලිව්වා යටින් කුඩාම සංඛ්‍යාව ලිව්වා අඩු කරනවා. මම ඒකේ පිළිතුරේ හින්ද කියන්නේ නැහැ. හැබැයි ඊළඟ ගාන චුට්ටක් හදන්න ඕනේ. ලියාගන්න. දෙතැනකින් ධම්මැලක පුරු කැඩී ඇත. ධම්මැලක පුරු දෙපොළකින් කැඩිලා තියෙනවා. ධම්මැලක පුරු දෙපොළකින් කැඩී ඇත. ධම්මැලේ පුරු 38යි. පුරු 38ක් තියෙන ධම්මැලක් ස්ථාන දෙකකින් කැඩිලා තියෙනවා. කැඩුණු පුරු ඉවත් කර. නැවත පාසා ඇත. දැන් පුරු කීයක් තිබේද? ධම්මැලක් දෙපොළකින් කැඩිලා තියෙනවා. ධම්මැලේ පුරු 38යි. කැඩුණු පුරු ඉවත් කළා. දැන් පුරු කීයද කියලා අහන්නේ. ධම්මැලක පුරුකක් කැඩෙනකොට එක කෑල්ලයි අයින් වෙන්නේ. එහෙනම් කෑලි දෙකක් අයින් වෙලානේ. එතකොට 38න් දෙකක් ගියාම පිළිතුර විදිහට ලැබෙනවා 36. ගණන් කොටසේ අන්තිම ගාන තමයි දැන් දෙන්නේ මම. මේ වගේ ගණන් මම දිගපාඩමේදී ඔයගොල්ලොත් එක්ක හැදුවා. ලියාගන්න. මීටර 3ක් දිග යකඩ පටියක්. මීටර 3ක් දිග යකඩ පටියක් මැදින් මීටර 3ක් දිග යකඩ පටියක් මැදින් සෙන්ටිමීටර 30ක් විනාශ වී ඇත. සෙන්ටිමීටර 30ක කොටසක් මලකඩ කාලා ඉදිරියට ගිහිල්ලා. සෙන්ටිමීටර 30ක කොටසක් විනාශ වී ඇත. විනාශ වූ කොටස ඉවත් කර. ඒ විනාශ වෙච්ච කොටස අයින් කරලා. විනාශ වූ කොටස ඉවත් කර. සෙන්ටිමීටර 5ක් එක මත තබා පාසා ඇත. සෙන්ටිමීටර 5ක් එකමත් තබා පාසා ඇත. දැන් පටියේ දිග කොපමණද? දැන් පටියේ දිග කොපමණද? මීටර 3ක් දිග යකඩ පටියක් මැදින් සෙන්ටිමීටර 30ක් විනාශ වෙලා තියෙනවා. විනාශ වූ කොටස ඉවත් කළා. සෙන්ටිමීටර 5ක් එකමත් තබලා පාසලා තියෙනවා. දැන් දිග කොහමද කියලා නේ අහන්නේ. ඒ හින්දා ඔයාලා ලියන්න ඕනේ ලියනකොට 3m 0.1 cm කියලා ලියා ගන්න ඕනේ. බිංදු දෙකක් දාලා cm ලියා ගන්න ඕනේ. ලියලා අර සෙන්ටිමීටර 30 අඩු කර ගන්න. එතකොට එනවා 2m 70 cm. ඒකට පාසනකොට අඩු වෙන කොටසෙන් පහකුත් තව අඩු කරනවා. පිළිතුර විදිහට ලැබෙනවා 2m 65 cm. මීටර් 2යි සෙන්ටිමීටර 65ක් පිළිතුර ලැබෙනවා. ළඟට බලාපොරොත්තු වෙන ඔයාලට රචනාව ලියන හැටි තවදුරටත් කියලා දෙන්න. මම එක දවසක් පාඩම කරිත් ඔයාලට කරා රචනාව ලියන ආකාරය. දැන් පුංචි මාතෘකාවකට රචනාව ලියන්න තමයි හදන්නේ. මම කිව්වා රචනාව ලියනකොට අපි ඒ රචනාවට අදාළ වචන කීපයක් වචන දෙකේ වැකි කීපයක් ඉස්සෙල්ලා සටහන් කරගන්න කියලා. රචනාවේ මාතෘකාව තමයි වැහි දවස. අපි කාටත් පොදු මාතෘකාවක් වැහි දවස. දැන් එන වැහි දවසක් කිව්වහම අපි මම මෙතනදී වාක්‍ය පහක් තමයි ඔයාලට උගන්වන්නේ. ඒ නිසා වචන පහක් අපි හදාගමු. වැහි දවසක් වෙනකොට දැන් ඔයාලා හිතෙන් පිළිතුරු දෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා අහගෙන ඉන්න මගේ දරුවෝ. දැන් වැහි දවසක් වෙනකොට ඉස්සෙල්ලාම අපිට කියන්න පුළුවන් වචන කිහිපයක් අපි ගොඩනගා ගමු. අහස. වැහි දවසක් වෙනකොට අහස ගොඩන අහස කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ විදුලිය. විදුලිය තියෙනවනේ විදුලි කොටනවා පේනවා. ඊළඟට ශබ්දය. ශබ්දය ඇහෙනවා. ගස්වැල්. ඊළඟට පොළව. මම මේ ටික තමයි දුන්න වචන ටික. වැහි දවසක් කියන එකට වැහි දවසක් කියන එක පහට බෙදා ඩිල් කැලි පහක් ගාලා අහස, විදුලිය, ශබ්දය, ගස්වැල්, පොළව. දැන් වචන ටික ගොඩ නැගුවා. දැන් මේ එක එක වචනෙට අදාළව අපි වැකි හදා ගන්නවා. මේක තමයි රචනාව ගොඩ නැගීමේ පහසුම ක්‍රමය. දැන් දන්නවා අහස මොන වගේද? අහස අඳුරුයි. ඔන්න පළවෙනි වැකිය අහස අඳුරුයි. දැන් අපිට ඕක ලියන්න බෑනේ. හතර දරුවෝනේ. එහෙනම් අපි ලියන්න ඕන වචන පහක හයක වැකිය. අපි මේ බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයට ලියන්නනේ. ශිෂ්‍යත් විභාගයට ඉල්ලන්නේ වචන හයක වැකිය. එහෙනම් අපි ලියනවා මේ අඳුරු ඇයි? වැහි වලාකුළු නිසා නේද? අඳුරු වෙන්නේ මොකද? වැහි වලාකුළු නිසා. එතකොට අපිට ලියන්න පුළුවන් වැහි වලාකුළු නිසා අහස අඳුරු වී තිබේ. ඔන්න එක වැකියක් ගොඩ නැගුවා. වැහි වලාකුළු නිසා අහස අඳුරු වී තිබේ. ඊළඟට දුන්න වචනේ තමයි විදුලිය. විදුලියත් එක්කම ඇහෙන්නේ මොකද්ද? ගෙරවුම් හඬ. මම ඔයාලට කියලා දීලා තියෙනවා. විදුලි කොටනකොට ඒ වෙලාවෙම තමයි අකුණ පුපුරන්නේ. විදුලිය හා ශබ්දය එකපාරට පිට වෙනවා. හැබැයි විදුලියේ වේගය, විදුලිය ගමන් කරන වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි. විදුලිය කියන්නේ ආලෝකයනේ. ඒ ආලෝකයේ ගමන් කරන වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි නිසා අපිට ඉස්සෙල්ලා විදුලිය එළිය දැකලා පස්සේ තමයි ගෙරවුම් හඬ ඇහෙන්නේ. දැන් අපිට ලියන්න පුළුවන් විදුලිය හා ගෙරවුම් හඬ ඇසුණි. විදුලිය හා ගෙරවුම් හඬ ඇසුණි කියලා. එතකොට කොහොමද? කොයි වෙලේද? මේ වහිනකොට. නේද? වහිනකොට කියලා ලියන්න බෑනේ. අපි ලියනවා තද වැස්ස අතරතුර විදුලි එළිය හා මොහොතකින් ගෙරවුම් හඬ ඇසුණි. ඇයි මොහොතකින් කිව්වේ? චුට්ටකින් පස්සේ නෙහෙන්නේ. තද වැස්ස අතරතුර විදුලි එළිය හා මොහොතකින් ගෙරවුම් හඬ ඇසුණි. ඊළඟ වචනේ තමයි ශබ්දය. මොකද්ද? ශබ්දය. එතකොට ශබ්දේ මොනවද? මේ වැස්සි ශබ්දෙත් ඇහෙනවා, සුළගේ ශබ්දෙත් ඇහෙනවා. අපි ලියමු වැස්සි ශබ්දය ගැන. වැස්ස ඇද හැලෙන ශබ්දය ඇසුණි. වැස්ස ඇද හැලෙන ශබ්දය නිරතුරුව ඇසෙන්නට විය. වහින කම්ම වැස්සි ශබ්දෙ ඇහුණා. ඊළඟ එක තමා ගස්වැල්. ගස්වැල් තෙමී තිබේ. ගස්වැල් තෙමිලා තියෙනවනේ. තෙමුණහම මොකද ගස්වැල් වලට වෙන්නේ? ගස්වැල් වල තියෙන දූවිලි හේදිලා යනවා. දූවිලි සේදිලා යන නිසා ලස්සන වෙනවා. ලියන්න පුළුවන් අපිට ගස්වැල් තෙමී දූවිලි පැහැය සේදී ගොස් ලස්සන වී තිබේ. ගස්වැල් තෙමී දූවිලි පැහැය සේදී ගස්වැල් ලස්සන වී තිබේ. ගස්වැල් තෙමී දූවිලි පැහැය සේදී ගොස් ලස්සන වී තිබේ. ඊළඟ වචනේ දුන්න පොළොව. පොළොව මොන වගේද වැස්සහම? තෙත බරිතයි නේද? පොළොව තෙත බරිත වී ඇත. ලියන්න පුළුවන් පැය ගණනක් වැස්ස ඇදහැලීම නිසා පොළොව තෙත බරිත වී ඇත. පැය ගණනක් වැස්ස ඇදහැලීම නිසා පොළොව තෙත බරිත වී ඇත. දැන් අපි වැකි ටික බලමු අපහු. දැන් රචනාවක විදිහට මේ අවසන් වැකි ටික අපිට ගන්න පුළුවන්. වැහි වලාකුළු නිසා අහස අඳුරු වී තිබේ. තද වැස්ස අතරතුර විදුලි එළිය හා මොහොතකින් ගොරම් හඬ වරින් වර ඇසුනි. වැස්ස ඇදහැලෙන ශබ්දය නිරතුරුව ඇසෙන්නට විය. ගස්වැල් තෙමී දූවිලි පැහැසේදී ගොස් ලස්සන වී තිබේ. පැය ගණනක් වැස්ස ඇදහැලීම නිසා පොළොව තෙත බරිත වී ඇත. දැන් පුංචි ලස්සන රචනාවක් වචන පහක ගොඩනැගුණා. මම ඒ රචනාව කියලා දුන්නේ ඔයාලට එන ඕනෑම රචනාවක් ඒ විදිහට වැකි තුනක් නම් ප්‍රධාන කරුණු තුනක් විතරක් සටහන් කරගන්න. ඒ කරුණු තුනට අදාළ වැකි ගොඩනගන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ප්‍රාර්ථනා ආශිර්වාද වේවා යුතුය කියලා ඒ වගේ ලියන්න එපා. ඒවා ලකුණු ලැබෙන්නේ නැහැ ඒ වැකියට බොහෝ විට. නිසා ප්‍රාර්ථනා කරනවා සරු වේවා කියලා හිතනවා කියලා එහෙම හිතන්න එපා. එහෙම ලියන්න එපා. මම ඊළඟට ඔයාලට ඡේදයක් දෙන්න හදන්නේ ඡේදයක් ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය කියලා දෙන්න. මම ඡේද කියනවා හොඳට අහගෙන ඉන්න දෙපාරක් විතර කියන්න. වෙල් ඉපනැල්ලේ සිටින රාජා දුටු සමන්ට දැනුනේ දැඩි සතුටකි. රාජා සමග සෙල්ලම් කිරීමට නොඉවසිලිමත් වූ සමන් වහ වහ කුඹුර දෙසට දිව ගියේය. වර්ණවත් කුරුල්ලෙකු මෙන් අහසේ පාවින සරුංගලයක් දුටු සමන් ඉමහත් සතුටට පත්විය. සරුංගලයේ නූල කැඩි ඈතට යන බව තමා සමීපයට පැමිණි සමන්ට රාජා පැවසුවේ ශෝකේනි. අහසේ ඈතට පාවියන සරුංගලයේ දෙස බලා සිටි රාජාගේ දෑස්වල කඳුළු දුටු සමන් අපි තව සරුංගලයක් හදමු යැයි යෝජනා කළේ. ඔන්න මං ආයිත් කියන හොඳට අහගන්න. මේක ඔයාලට හුරු ඇති. වෙල් ඉපනැල්ලේ සිටින රාජා දුටු සමන්ට දැනුනේ දැඩි සතුටකි. රාජා සමග සෙල්ලම් කිරීමට නොයසිලිමත් වූ සමන් වහ වහ කුඹුර දෙසට දිව ගියේය. වර්ණවත් කුරුල්ලෙකු මෙන් අහසේ පාවෙන සරුංගලයක් දුටු සමන් ඉමහත් සතුටට පත්විය. සරුංගලයේ නූල කැඩි ඈතට යන බව තමා සමීපයට පැමිණි සමන්ට රාජා පැවසුවේ ශෝකේනි. අහසේ ඈතට පාවියන සරුංගලය දෙස බලා සිටි රාජාගේ දෑස්වල කඳුළු දුටු සමන් අපි තව සරුංගලයක් හදමු යැයි යෝජනා කළේ. ඔන්නෝක තමයි ඡේදය. මේ ඡේදය හොඳට හුරු ඇති ගොඩක් අයට. මේ තමා 2020 වසරේ ශිෂ්‍යත් විභාගයට ලැබුණු ඡේදය. මං අහනවා ඒ ඇසුරින් ඔයාලගෙන් ප්‍රශ්න කීපයක්. දැන් ඔන්න අහනවා රාජා සිටියේ කොහේද? කොහෙද හිටියේ? දැන් කියනකොට කිව්වා වෙල් ඉපනැල්ලේ. වෙල් ඉපනැල්ලේ සමන් වහ වහ කුඹුර දෙසට දිව ගියේ ඇයි? දැන් මේ ඡේදෙ තියෙනවා රාජා සමග සෙල්ලම් කිරීම නොඉවසිලිමත් වූ සමන් වහ වහ කුඹුර දෙසට දිව ගියේ කියලා. එහෙනම් මොකටද ගියේ? රාජා සමග සෙල්ලම් කිරීමට. ඊළඟ කියහනවා ඡේද ඇති උපමාවක් ලියන්න තිබුණා මොකක් තිබුණේ වර්ණවත් කුරුල්ලෙකු මෙන් වර්ණවත් කුරුල්ලෙකු මෙන් අහසේ පාවෙන සරුංගලිය දුටු සමන් එහෙම තියෙනවා එනිසා මොකද පිළිතුර වර්ණවත් කුරුල්ලෙකු මෙන් රාජා සමන්ත පැවසුවේ කුමක්ද රාජා සමන්ත පැවසුවේ මොකද්ද සරුංගලේ නූල කැඩි ඈතට යන බව සරුංගලේ නූල කැඩි ඈතට යන බව රාජා දුන් පිළිතුර කුමක්ද රාජාකට උත්තරයක් දුන්නා මොකද්ද දුන්නේ අපි තව සරුංගලයක් හදමු එයි යෝජනා කළේ එතකොට පිළිතුර මොකද්ද අපි තව සරුංගලයක් හදමු කියා යනුවෙන් කියලා ඔයගොල්ලෝ යන්න ඕනේ මෙයා කියපු උත්තරේ අර යැයි යෝජනා කළේ කියනෝනේ ඒ ටික එහෙනම් යුගල උඩුකමාවලින් මේ විදිහටම ලියන්නත් ඕනේ කෙනෙක් කියපු දෙයක් තමයි මේ යුගල උඩුකමාවලින් පෙන්වන්නේ ඒ විදිහටම පිළිතුර ලියන්න ඕනේ එහෙනම් ඊළඟම ප්‍රශ්නේ අහනවා සරුංගලේ ඈතට ගියේ කුමක් නිසාද සරුංගලේ ඇයි ඈතට ගියේ මොකද නූල කැඩි යාම නිසා සරුංගලේ නූල කැඩි යාම නිසා ඒ විදිහට ඡේදෙ හොඳට කියවලා ඉන්න ඕනෑම ඡේදයකට මේ පිළිතුරු ලියන්න පටන් ගන්න ඕනේ. තව ප්‍රශ්න ටිකක් ඒකෙන්ම අහනවා. මොනවද අහන්නේ? සමානාර්ථ පද ලියන්න කියලා. කොහෙන්ද ලියන්නේ? ඡේදෙම සොයා. වහවහ වහවහ කියලා තියෙනවා. ඒකට ඡේදෙ තියෙන වහවහ කියන වචනේ ඒකට සමාන පදයක් දැන් ප්‍රශ්නේ විදියට අහුවොත් අපිට කඩිනමින් ඉක්මනින් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා පක්ෂියෙකු කියලා. එහෙනම් මේ ඡේදෙ තියෙන පිළිතුර තමයි කුරුල්ලෙකු මෙන් වර්ණවත් කුරුල්ලෙකු මෙන්. එතකොට පිළිතුර කුරුල්ලෙකු. පාට පාට. පාට පාට කියන එකත් ඒකම තියෙනවා. වර්ණවත්. දෙයස්. මොකක්ද දැක්කේ? දෑස් කියන එකට එන වචනේ තමයි දෑස් අර දෑස් වල කඳුළු දුටු කියලා තියෙනවනේ දෑස් දෑස් වල කියන එකට දෑස් වල අසලට අසලට කියන එකට යොදන්න පුළුවන් ඡේදෙන් හොයලා සමීපයට කියන වචනේ ඒ විදිහට පිළිතුරු සකස් කරගන්න ඡේදය ඇසුරේ ලියලා පුරුදු වෙන්න ඡේදය හොඳට කියවන්න ඕනේ මේ පිළිතුරු ලබා ගන්න මම ඊළඟට ඔයාලට බලාපොරොත්තු වෙනවා පරිසරය ආස්ති ක්‍රියාකාරකම් වලිනුත් පාඩමක් මතක් කරන්න. සෑම විභාගයකටම එක ප්‍රශ්නයක් හරි මේ පාඩම ඇසුරින් අහන්න. එකකට වඩා අහන අවස්ථාවක් තියෙනවා. ආහාර පාඩම. අපි ගන්න ආහාර කොටස් කීයකට බෙදෙනවද? ඔයාලා දන්නව කොටස් තුනකට ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ශක්තිය ලැබෙන ආහාර ශරීරේ වැඩෙන ආහාර හා ශරීරයට ආරක්ෂාව සපයන ආහාර විදියට ඒකට කියනවා ශක්ති වර්ධක ආහාර ශරීර වර්ධක ආහාර හා ආරක්ෂක ආහාර කියලා. එතකොට මේ ශක්තිය ලැබෙන්නේ මොකටද? අපිට වැඩ කරන්න ඇවිදින්න ක්‍රීඩා කරන්න ඉදිනදා කටයුතු කරගන්න ශක්තිය ලැබෙනවා. ඒ වගේම ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කිරීමට ශක්තිය අවශ්‍යයි. හුස්ම ගන්න, හෘදේ වස්තු ස්පන්දනයට ඊළඟට ආහාර ජීර්ණය වෙන්න, අපි බොන ජලය වගුවඩු වලින් පෙරලෙන්න මේ සියල්ලටම ශක්තිය අවශ්‍යයි. මොළේ ක්‍රියාකාරීත්වය මේ සියල්ලට ශක්තිය අවශ්‍යයි. ඒ නිසා අපි ඒ සඳහා ශක්ති වර්ධක ආහාර තමයි ගන්නෙ. එතකොට මේ ශක්ති වර්ධක ආහාර කියන්නේ මොනවද? විශේෂ ආහාරයන් නෙමෙයි. අපි ගන්න පිටි සහිත ආහාර සියල්ල ශක්ති වර්ධක ආහාර. ඒ කියන්නේ අපි ප්‍රධාන ආහාර විදිහට ගන්නෙ. ප්‍රධානම දේ විදිහට ගන්නෙ මාළු පිණිත් එක්ක ගන්න ප්‍රධානම දේ. ඒ කියන්නේ බත් පාන් ඉන්දියාප්ප පිට්ටු ආප්ප ඊළඟට කඩල බතල මඤ්ඤුක්ක අල ඒ සියල්ල අපිට ශක්තිය ලබා දෙන පිටිසහිත ආහාර. ඒවා ජීර්ණය වීමෙන් ග්ලූකෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස් තමයි ශක්තිය ලබා දෙන්නේ. අපේ අපි හපල කෑවට පස්සේ ආමාශය තුල වෙන ක්‍රියාකාරීත්වයේදී ග්ලූකෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස් අපට ශක්තිය ලබා දෙනවා. ඔයාලා දන්නම සෙල්ලම් කරන්න එහෙම ගිහින් මහන්සි වෙනකොට ටීචර්ලා අතට ග්ලූකෝස් ටිකක් දෙනවා ක්‍රීඩා තරඟවලදී. ක්‍රීඩා තරඟවලදී පාසලේ පන්ති ක්‍රීඩාවලට නෙමෙයි. ක්‍රීඩා තරඟවලදී ග්ලූකෝස් ටිකක් අතට දෙනවා. ඒ ටික හටේ දාගත්තාම ඒවලටම ඒ ශක්තිය ක්ෂණිකව ලැබෙනවා. දැන් ආහාරෙන් ගත්තොත් ටිකක් වෙලා ජීර්ණය වෙලා තමයි ග්ලූකෝස් බවට පත් වෙන්නේ. හැබැයි ග්ලූකෝස් විදිහටම ගත්තොත් ඒක ඉක්මනින්ම ශරීරයට උරා ගන්නවා. ඒ තමයි ශක්තිය ලැබෙන ආහාර. ඊළඟ එක තමයි ශරීරේ වැඩෙන ආහාර. ශරීර වර්ධක වර්ධනය වෙන ආහාර. එක විදිහටම ඉන්න බෑනේ පොන්චි ළමයි ටික ටික ලොකු වෙනවා. ලොකු වෙනකොට අස්ති වර්ධනය වෙනවා. මාංශ පේශි වර්ධනය වෙනවා. මොළය වර්ධනය වෙනවා. මේ සියල්ලටම වැඩෙන ආහාර අවශ්‍යයි. වැඩෙන ආහාරවල විශේෂයෙන්ම තියෙන්නේ තෙල්. තෙල් සහ මේද. ඒ කියන්නේ ප්‍රෝටීන් සහිත ආහාර. අපි ඒ ආහාර ටිකක් අරගෙන පස්තර කෑල්ලක දාලා තද කරොත් තෙල් ගතියක් පේන සම බොහෝ විට. මොනවද මේ ආහාර? තෙල් සහ මේද තියෙන ආහාර. මාස්, මාළු, කිරි, බිත්තර, කරවල, චීස්, බටර්, යෝගට්, කජු, තල, රට කජු, පොල් මේ වගේ දේවල් වල තමයි මේ තෙල් සහ මේද තියෙන්නේ. තෙල් සහ මේද බහුලව තියෙනවා මේ කියන ලද ආහාරවල. ඊළඟ මුං ඇට, පරිප්පු ඒවැය තියෙනවා. මේවෙන් අපට ලැබෙනවා ඉදිනදා ටික ටික වර්ධනය වෙන්න අවශ්‍ය කොටස්. ඒ වගේම අභ්‍යායාමයේදී විනාශ වෙලා යන කොටස් වර්ධනය වෙන්න මේ ප්‍රෝටීන් සහිත ආහාර අවශ්‍ය වෙනවා. ඊළඟ එක කිව්වා ආරක්ෂා වෙන ආහාර. ආරක්ෂා වෙන්නේ මොනවද? ශරීරය ආරක්ෂා වෙන්න ඕනේ. ගෙවි යන කොටස් නැවත වර්ධනය වෙන්න ඕනේ. දත් සහ ඇට වර්ධනය වෙන්න ඕනේ. හිස කෙස් වර්ධනය වෙන්න ඕනේ. සම පැහැපත්ව තියෙන්න ඕනේ. ඒවට අවශ්‍යයි විටමින් හා ඛනිජ. විටමින් හා ඛනිජ. මොනවද මේ විටමින් හා ඛනිජ කියන්නේ? එක එක විටමින් වර්ග තියෙනවා ශරීරයට අවශ්‍ය. A, B, C, D, E කියලා ඒ වගේ විටමින් වර්ග තියෙනවා. ඊළඟට යකඩ, කැල්සියම් වගේ දේවලුත් තියෙනවා තමයි ඛනිජ. දැන් අපි දන්නවා ආරක්ෂා වෙන්න විටමින් හා ඛනිජ ඕනනම් කොහෙන්ද මේව ලැබෙන්නේ? විටමින් හා ඛනිජ ලැබෙන්න ආහාර කොටසකුත් තිබේ. දැන් අපි කිව්වා ශක්තිය ලැබෙන ආහාර මොනවද කියලා. ශරීරේ වර්ධනය වෙන ආහාරත් මොනවද කිව්වා? එහෙනම් ඒවට අමතරව තියෙනවා ආරක්ෂා වෙන ආහාරත්. ඒවා තමයි එළවලු, පළතුරු සහ පලාවර්ග. එළවලු, පළතුරු සහ පලාවර්ගවල තමයි මේ විටමින් හා ඛනිජ තියෙන්නේ. මොනවද? පිට රටින් ගෙනහලා ගොඩාක් කල් ගිය පළතුරු වල ඒ විටමින් වර්ග විනාශ වෙලා තියෙන්නේ. එහෙනම් නැවුම් එළවලු පළතුරු වල තමයි වැඩිපුරම තියෙන්නේ. නැවුම් එළවලු පළතුරු හා පලා. කෙසෙල්, අඹ, අන්නාසි, පැණි කොමඩු, දොඩම්, ඊළඟට ජාම්බු, දිවුල්, බෙලි වගේ අපේ ස්වභාවික පරිසරයේ තියෙන පළතුරු ඉතාම ගුණදායකයි. මේවෙන් ලැබෙනවා මේ අපිට ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ. ඒ වගේම එළවලු කිව්වොත් වට්ටක්කා, දඹල, දඹල වල ප්‍රෝටීන් උත් තියෙනවා, මුරුංගා, විශේෂයෙන්ම මුරුංගා කොළ, තක්කාලි, කෙසෙල්, අලු කෙසෙල්, පිපිඤ්ඤා, කැකිරි, වැටකොළු, කරවිල, බණ්ඩක්ක, වම්බටු වගේ එළවලු. ඊළඟට පලා වර්ග. පලා වර්ග වලනොත් වඩාත්ම ගුණදායක වෙන්නේ තද කොළ පැහැති පලා වර්ග. ගොටු කොළ වගේ තද කොළ පැහැටි පැහැති ගොටු කොළ, මුකුණු වෙන්න, සාරණ, කූරතම්පල වගේ දේවල්. තද කොළ පැහැති පලා වර්ග වල මේ විටමින් හා ඛනිජ ගොඩක් වැඩි. ඔයාලා දන්නවද? නිමිති වල තියෙනවා වල දන්නවා. මොනවද? යකඩ, ඊළඟට මුරුංගා කොළ වල ගොඩාක් පෝෂණ පදාර්ථ තියෙනවා. විටමින් A තියෙනවා කහපාට එළවලු පළතුරු වල. ඒ කියන්නේ අඹ, ලාවලු, පැපොල් වගේ දේවල් වල. විටමින් B තියෙනවා නියුඩු සහලේ. විටමින් C තියෙනවා ඇඹුල් පළතුරු සහ ඇඹුල් දෙහි වගේ දේවල් වල. විටමින් D බොහෝ විට ලැබෙන අපිට එළකිරි වලින් සහ හිරු එළියෙන් තමයි ප්‍රධාන වශයෙන්. E විටමින් මේ ආහාර වලට අමතරව සමහර අය පාවිච්චි කරනවා පොළපාට කරලක් විදිහටත්. මේ විටමින් හා ඛනිජ වලින් ශාරීරික පෝෂණය කරනවා. ඒ කියන්නේ එතකොට සමබල ආහාර වේලක මේ සියල්ල අඩංගු වෙන්න ඕනේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. එහෙනම් දුවේ පුතේ, මම අද ඔයාලට ගණිතයෙන්, මව්බස වලින් හා පරිසර විෂය ආශ්‍රිතව කොටස් කීපයක් සාකච්ඡා කළා. පාඩම් නිතර සිහි කරන්න සටහන් කරගත්තේ ඔය බලන්න. ඔයාලට ජය ලැබෙනවා. ආයුබෝවන්.